අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුවන් විදුලියේ රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික ගුවන් විදුලිමය වැඩසටහන යටතේ අද දවසට අපට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව මම මීට ඉහත දවසකදී අපි වහගෙන ඉන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවොත් එක්ක සාකච්ඡා කරා 10 ශ්‍රේණියේ 4 පාඩම වන ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකාව. මෙයට තිදී මීට පෙර වැඩසටහනකදී මන් දරුවොත් එක්ක කොහොමද අපේ පැරණි සමාජය පාලනය වුණේ, ඒ සඳහා තිබිච්ච ආයතන මොනවද පිළිබඳව මම මගේ දරුවොත් එක්ක සාකච්ඡා කරා. යනු අද දවසේ මම එහි තවත් දිගුවක් විදියට මගේ දරුවොත් එක්ක සාකච්ඡා කරනවා කොහොමද අපේ රටේ රජවරු මේ පැරණි සමාජය පාලනය කළේ, ඒ සඳහා අනුගමනය කරපු විවිධ ක්‍රමවේදයන් මොනවද, ඒ ක්‍රමවේදයන් කොහොමද සිද්ධ වුණේ, කවුද ඒකට සම්බන්ධ වුණේ ආදිය පිළිබඳව මම මගේ ආදරණීය දරුවොත් එක්ක අද සාකච්ඡා කරනවා. ආදරණීය දරුවනේ, ඉස්සර අතීතයේදී අපේ රජවරු පාලන කටයුතු සිද්ධ කරේ අගනගරේ, එහෙම නැත්නම් ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ ඉඳගෙන. ඒක හැඳින්වුවේ පුතේදා අගනගරය කියන වචනේ. මගේ ආදරණීය දරුවෝ දන්නවා අනුරාධපුර රාජධානි යුගයේ දිනම් අනුරාධපුරය, පොළොන්නරු රාජධානි යුගයේ දිනම් පොළොන්නරු, දඹදෙණි රාජධානි යුගයේ දිනම් දඹදෙණි. එය තමයි ප්‍රධාන අගනගරේ උනේ. තව තියෙනවා ගම්පොළ, යාපහුව, කෝට්ටේ আদি වශයෙන් පුතේ අපිට මේ අගනගර පෙන්වන්න පුළුවන්. එතකොට රජවරු පාලන කටයුතු සියල්ලම සිද්ධ උනේ සිද්ධ කරේ අගනගරයේ කේන්ද්‍රගත කරගෙන. හැබැයි පුතේ අගනගරය කේන්ද්‍රගත කරගෙන පාලන කටයුතු සිද්ධ කරනකොට ඒක ටිකක් අපහසු වුණා. අද වගේ sannivedanaya ප්‍රවාහණය එදා සමාජය ඇතුලේ දියුණු වුණේ නැහැ. දියුණුව තිබුණේ නැහැ. ඒ නිසා අගනගරයේ ඉඳගෙන සියලුම පාලන කටයුතු සිදු කරන එක ඒ තරම්ම පහසු කාර්යයක් උනේ නැහැ. මේ සඳහා පුතේ අපේ රටේ පැරණි රජවරු විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරලා තියෙනවා. sannivedanaya දියුණු නැතුණත්, ප්‍රවාහණය දියුණු නැතුණත් හරියට අගනගරයේ ඉඳගෙන පාලන කටයුතු ටික සිද්ධ කරන්නට ඕන. ඒ නිසා අපේ රටේ රජවරු පුතේ ප්‍රධාන පළාත් ප්‍රදේශ පාලනය කරන්න, ප්‍රධාන පළාත් ඒකක පාලනය කරන්න පුතේ විවිධ පරිපාලන නිලධාරීන්ව පත් කරලා තියෙනවා. මේ බව තහවුරු කරන නිදසුන් පුතේ අපිට මූලාශ්‍ර වලින් හම්බිනවා. මගේ ආදරණීය දරුවෝ දන්නවා අපේ රටේ ඉඳපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි වසඹ රජතුමා. මෙන්න මේ වසඹ රජතුමා අනුරාධපුර අගනගරයේ ඉඳගෙන පාලන කටයුතු සිද්ධ කරද්දී අපේ රටේ උතුරු ප්‍රදේශය, එහෙම නැත්නම් යාපන අර්ධද්වීප ප්‍රදේශය පාලනය කරන්න එයා යටතේ ක්‍රියාත්මක වෙච්ච වැඩ කටයුතු කරපු ඉසගිරි කියලා ඇමතිවරයෙක්ව පත් කරලා තියෙනවා. මේ යාපන අර්ධද්වීපයේ නාගදීපය කියන ප්‍රදේශය පාලනය කරන්න. ඒ බව සඳහන් වෙනව පුතේ වල්ලිපුරම් කියන රන්සන්නසේ. මගේ ආදරණීය දරුවෝ හොඳට මතක තබා ගන්න ඕන පුතේ, අපිට මේවා බහුවරණ ප්‍රශ්න පත්‍රයේදී බහුවරණ ප්‍රශ්න විදියට එන්න පුළුවන්. එක්ක අහන්න පුළුවන් ඉසගිරි කියන ඇමතිවරයා පිළිබඳව සඳහන් වෙන ශිලාලේඛනය කුමක්ද? සන්නස කුමක්ද? එහෙම නැත්නම් ඉසගිරි නැමැත්තෙකු ඇමතිවරයා ලෙස කටයුතු කළේ කුමන රජතුමාගේද? ඔය ආදි වශයෙන් අපිට පුතේ විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා මගේ දරුවෝ මතක තබා ගන්නට ඕන, අපේ රටේ රජවරු අගනගරයේ ඉඳගෙන පාලන කටයුතු සිද්ධ කරද්දී පාලන කටයුතු පහසු කරගන්න ඒවා පාලන ඒකකවලට කඩලා ඒවට වෙනම නිලධාරීන්ව පත් කරලා තියෙනවා. ඒ බව සඳහන් වෙන හොඳම ශිලාලේ හොඳම මූලාශ්‍රය තමයි පුතේ වල්ලිපුරම් රන්සන්නස. එහි සඳහන් වෙනවා නාගදීපය ප්‍රදේශය ඉසගිරි කියන ඇමතිවරයෙකු විසින් පාලනය කරලා තියෙනවා. ඒ වගේම ඔහු විසින් පුතේ පියංගුක තිස්ස කියන වෙහෙරකුත් ඒ නාගදීපේ ප්‍රදේශයේ ඉදිකරපු බව වල්ලිපුරම් රන්සන්නසෙහි තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔන්න එනම් පුතේ අපි ප්‍රධාන කරුණු දෙකක් ඉගෙන ගත්තා. රජවරු පාලන කටයුතු කරද්දී ඒ සියලු පාලන කටයුතු කරලා තියෙන්නේ අගනගරයේ කේන්ද්‍රගත කරගෙන. දෙවෙනි විෂය කරුණ තමයි පුතේ රජවරු පාලන කටයුතු සිද්ධ කරද්දී පරිපාලන ඒකක, එහෙම නැත්නම් පළාත් පාලන ඒකක විදියට ඒවා බෙදලා ඒවා පාලනය කරන්න වෙනම නිලධාරීන්ව පත් කරලා තියෙනවා. තුන්වෙනි විෂය කරුණට යනවා පුතේ, රජවරුන් කොහොමද මේ සමාජය පාලනය කළේ කියන එක හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි විෂය කරුණ තමයි පුතේ, ඇතැම් වෙලාවන් වලදී පහළම මට්ටමේ පාලන කටයුතු සිදු කරන්නට කුඩා කුඩා පරිපාලන ඒකක පිහිටවල තියෙනවා. පුතේ ශිලාලේඛනවල සඳහන් වෙනවා ඒ වගේ කුඩා පරිපාලන කොටස් පාලනය කරන්න යොදාගත් ආයතනවල නම් නිදසුනක් විදියට පුතේ සඳහන් වෙනවා දසගම් ඇත්තන් කියලා. දසගම් ඇත්තන් කියලා කිව්වේ පුතේ ගම් 10ක පාලන කටයුතු බාරව කටයුතු කරපු මණ්ඩලය. එතකොට කුඩාම පරිපාලන ඒකකයක් විදියට ගම් 10ක් සංවිධානය කරලා ඒ ගම්වලින් තෝරගත් නිලධාරී මණ්ඩලයක් යටතේ ඒ ගම්වල සියලු පාලන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒව හඳුන්වලා තියෙනවා පුතේ දසගම් ඇත්තන් කියලා. එතකොට දසගම් ඇත්තන් කියලා කියන්නේ පුතේ අර කුඩාම තවත් එක පරිපාලන ඒකකයක්. එතකොට ඒ ගම් 10 ඇතුලේ සිද්ධ වෙන සියලු පරිපාලන කටයුතු සිද්ධ කරේ මෙන්න මේ දසගම් ඇත්තන් විසින්. මොකක් හරි ප්‍රශ්නයක් පැන නැගුණට පස්සේ ඒ ප්‍රශ්නය පුළුවන් නම් විසඳන්න දසගම් ඇත්තන් විසින් ඒ ප්‍රශ්නේ විසඳන්නට කටයුතු කරලා තියෙනවා. නිදසුණක් විදියට පුතේ අපිට සඳහන් කරන්නට පුළුවන් කළුදිය පොකුණ ප්‍රදේශයෙන් හම්බෙච්ච සෙල්ලිපියක සඳහන් වෙනවා දානය පූජා කිරීම පිළිබඳව ගැටලුවක් පැන නැගුණොත් එය දසගම් ඇත්තන්ගෙන් විමසිය යුතුය. හොඳටම පැහැදිලි වෙන තවත් කාරණාවක් පුතේ මේක ඇතුලේ කියවුණා. මොකද්ද? රජවරු පුතේ පාලන කටයුතු කරද්දී බලය, පරිපාලන බලය ඔක්කොම තමන් වටා තියාගත්තේ නැහැ. ඔහු ඒ පරිපාලන බලය යම් ආකාරයකට පහලට බෙදා දීමක්, එහෙම නැත්නම් විමධ්‍යගත කිරීමක් සිද්ධ කළා තියෙන බවට මේක පුතේ හොඳම නිදසුණක්. අනිත් එක ඒ විමධ්‍යගත කිරීම සිද්ධ කරද්දී පුතේ ඉතාම ක්‍රමානුකූලව ඒක සිද්ධ කළා තියෙනවා. කලින් කිව්ව නිදසුණෙන් ඒක හොඳටම තහවුරු වෙනවා පුතේ. දසගම් ඇත්තන්ට ඒගොල්ලන්ට විසඳිය යුතු ප්‍රශ්න සහ ඒගොල්ලන්ගේ බලය කොච්චරද, ඒගොල්ලන්ට විසඳන්න පුළුවන් ප්‍රශ්න මොනවද, ඒ පිළිබඳව වෙන වෙනම පවරලා තිබුණු බව අපිට මේ කළුදිය පොකුණ ශිලාලේඛනය තුලින් තහවුරු කරගන්නට පුළුවන්. මම අද දවසේ අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්නේ අපේ රජවරු කොහොමද පැරණි සමාජය පාලනය කළේ. එතකොට ඒකෙදි කරුණු අපි පුතේ දැන්ට තුනක් කිව්වා. පළවෙනි කරුණ විදියට කිව්වා අගනගරයේ ඉඳගෙන පාලන කටයුතු සිද්ධ කරා. දෙවෙනි කරුණ විදියට අපි කිව්වා ප්‍රධාන පරිපාලන ඒකකවලට බෙදලා පාලන කටයුතු සිද්ධ කරලා තියෙනවා. තුන්වෙනි කරුණ විදියට මම දරුවොත් එක්ක සාකච්ඡා කළා කුඩා කුඩා පරිපාලන ඒකකත් පිහිටවන්නට කටයුතු කළා තියෙනවා. හතරවෙනි කාරණාව විදියට කතා කරොත් පුතේ, අපි මෙන්න මේ කාරණාව ගැනත් දැන් මං කතා කරන්න යන මගේ දරුවන්ට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. අපේ පැරණි සමාජයේ පාලනය කළේ එහි මූලිකත්වය ගත්තේ රජතුමා. ඒකේ තර්කයක් නැහැ. මගේ ආදරණීය දරුවෝ අපි වහගෙන ඉන්න එක හොඳටම දන්නේ. අනික් කාරණාව තමයි පුතේ මේක ඇතුලේ කතා කරන්න ඕන ප්‍රධානම කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ රාජ්‍ය උරුමය කොහොමද සිද්ධ වුනේ? පාලනේ ප්‍රධානම පුද්ගලයා වෙච්ච රජවරුන් කොහොමද පත් වුනේ? එහෙම නැත්නම් රාජ්‍ය උරුමය කොහොමද සිද්ධ වුනේ? පුතේ, ලංකාවේ රාජ්‍ය උරුමය පිළිබඳව කතා කරනකොට ඒකේ අපිට පුතේ ප්‍රධාන කාරණාවක් පේනවා. පීතෘ මූලිකව තමයි පුතේ රාජ්‍ය උරුම සම්ප්‍රදාය ගිහිල්ලා තියෙන්නේ. රජතුමාගේ ප්‍රධාන අගබිසවගේ දරුවට තමයි ගොඩක් වෙලාවට රජකම පැවරිලා තියෙන්නේ. ඒ කියන්නේ පියාගෙන් පුතාට රජකම ලැබෙන සම්ප්‍රදායක් තමයි ගොඩක් දුරට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හැබැයි පුතේ එහෙම වුණාට හැම තැනදිම එහෙම වෙලා නැහැ. පියාගෙන් පුතාට කියන සම්ප්‍රදාය ඇතැම් තැන්වලදී ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. මගේ දරුවෝ ඒක දැනගෙන ඉන්න ඕන. පවුලේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයාට තමයි ගොඩක් වෙලාවට ඒ රජකම ලැබිලා තියෙන්නේ. පියාගෙන් පස්සේ වැඩිමහල් පුතෙක් ඉන්නවා නම් ඔහු නම් පවුලේ ජ්‍යෙෂ්ඨයා, ඔහුට රාජ්‍ය උරුම වෙලා තියෙනවා. ඇතැම් වෙලාවට පුතේ ඒ පවුලේ පියාගේ, ඒ කියන්නේ රජතුමාගේ වැඩිමහල් සහෝදරයෙක් ජ්‍යෙෂ්ඨයෙක් විදියට ඉන්නවා නම් ඔහුට රාජ්‍ය උරුමය වීමේ සම්ප්‍රදායකුත් තිබිලා තියෙනවා. නිදසුනක් විදියට පුතේ, දේවානම්පියතිස්ස රජතුමාගෙන් පස්සේ ඔහුගේ සහෝදරයන් වෙච්ච පිළිවෙලින් උත්තිය, මහාසිව, සූරතිස්ස, අසේල කියන ඔහුගේ සහෝදරයන්ට පිළිවෙලින් රාජ්‍ය උරුම වෙලා තියෙනවා. ඊළඟ කාරණාව, මම දැන් දරුවොත් එක්ක කරුණු හතරක් කතා කරා කොහොමද පාලන කටයුතු සිද්ධ වුනේ. පළවෙනි එක විදියට කතා කරා අගනගරේ ඉඳලා පාලන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දෙවෙනි කාරණාව විදියට කතා කරා ප්‍රධාන පරිපාලන ඒකකවලට කඩල පාලන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. තුන්වෙනි කාරණාව විදියට කතා කරා කුඩා පරිපාලන ඒකකවලට පාලන කටයුතු සිද්ධ වීමක් සිද්ධ වෙලා තියෙනවා. හතරවෙනි කාරණාව විදියට කතා කරා කොහොමද ලාංකීය සමාජය ඇතුලේ රාජ්‍යත්වය උරුම වුණේ. ඒ වගේම ඊළඟ කාරණාව ගැන කතා කරන්න ඕන පුතේ, අපේ රටේ පාලනයේ නියමුව වෙච්ච රජවරුන් හැම වෙලාවෙම පුතේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළා තියෙනවා. විශේෂයෙන්ම පුතේ ආගමික ස්ථානවලට විවිධ දීමනා, විවිධ වරප්‍රසාද, විවිධ ඉඩම් ආදිය පිරිනැමුවාසේම ඇතැම් වෙලාවට පුතේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්, ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් රජවරුන් කටයුතු කළා තියෙනවා. නිදසුනක් විදියට පුතේ, ඒ කාලේ අපේ රජවරු පවත්වාගෙන ගියපු රෝහල් පිළිබඳව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඒ පුතේ මූලාශ්‍රවල සඳහන් වෙන්නේ වෛද්‍යශාලා කියන වචනේ. වෛද්‍යශාලා කියලා කිව්වේ පුතේ රෝහල්. ඒ අනුව අපේ රටේ ඉඳපු රජවරු ගණනාවක්ම පුතේ විවිධ රෝහල් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. නිදසුනක් විදියට පුතේ මේ වෙදකම, හෙදකම, රෝහල් ගැන කතා කරද්දී අපිට හම්බෙන වැදගත්ම පාලකයෙක් තමයි පුතේ බුද්ධදාස රජතුමා. එතුමා අතිදක්ෂ වෛද්‍යවරේ. එතුමා පවත්වාගෙන ගියපු රෝහල් ගණනාවක් පිළිබඳව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පුතේ පස්වන මිහිඳු රජතුමාගේ කාලේ පිහිටවල තිබිච්ච රෝහල් පිළිබඳව මූලාශ්‍රගත තොරතුරුවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පුතේ හතරවන කාශ්‍යප රජතුමාගේ කාලෙදී අනුරාධපුරේ පැතිර ගියපු උණරෝගයක් නිසා ඒ උණරෝගය පාලනය කරන්න ප්‍රධාන රෝහල්වල නොහැකියාව නිසා ඒ සඳහා වෙනම රෝහල් ඉදිකරපු බව මූලාශ්‍රගත තොරතුරුවල සඳහන් වෙලා තියෙනවා. ඔබගේ පෙළ පොතෙත් ඒ පිළිබඳව සඳහන් වෙනවා ඇති පුතේ. මේ උණරෝගය වැළඳිච්ච අයට ප්‍රතිකාර කිරීම සඳහා උපස්සග්ග රෝගනාස කියලා වෙනම රෝහලක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. පුතේ මේවා බහුවරණවලට ඉතාමත්ම වැදගත්වන බව ඔබ මතක තබා ගන්නට ඕන. එවගේම පුතේ රෝහල් පිළිබඳව කතා කරද්දී අපේ රටේ ඇතැම් රජවරු නිදසුනක් විදියට පළවෙනි උපතිස්ස රජතුමා පුතේ ලංකාවේ ගැබෙනි මාතාවන් වෙනුවෙන් වෙනම රෝහල් ඉදි කරලා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. පසවන්ති නාම ශාලා කියල පුතේ මූලාශ්‍රගත තොරතුරුවල ඒවා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පුතේ පණ්ඩුකාභය රජතුමාගේ කාලේ අපිට හම්බෙනවා සොත්ති ශාලා කියලා ආයතන විශේෂයක්. මේ සොත්ති ශාලා කියන ආයතන විශේෂය පිළිබඳව ඉතිහාසඥයෝ මත දෙකක් පළ කරලා තියෙනවා. පුතේ ඇතැම් අය කියනවා මේ බ්‍රාහ්මණයෝ වේද පාඩම් කරපු ස්ථාන. එහෙම නැත්නම් තව සමහරු කියනවා පුතේ, තව සමහර අය කියනවා මේව ඇවිල්ලා මාතෘ නිවාස විදියට පාවිච්චි කරපු බවත් ඉතිහාසඥයෝ යම් මතයක් පළ කරලා තියෙනවා. ඔන්න මගේ දරුව වෙනුවෙන් දැම්බම් විශේෂ කරුණු පහක් කතා කරා. ආය මතක් කරගත්තොත් මගේ පුතේ අගනගරේ දම් පාලන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ප්‍රධාන පරිපාලන ඒකකවලට බෙදලා පාලන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. කුඩා පරිපාලන ඒකකවලට බෙදලා පාලන කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය උරුම වීමේ සම්ප්‍රදාය කොහොමද සිද්ධ වුණේ? ඒ වගේම රජවරු කොහොමද ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු සිද්ධ කළේ? ඊළඟ කරුණ විදියට මම කතා කරන පුතේ, අපේ රටේ රජවරු පාලන කටයුතු සිද්ධ කරද්දී පුතේ අසල්වැසි රටවල් එක්ක බොහෝම සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව, අරාබිය, චීනය, රෝමය වගේ පෙරදිග වේවා අපරදිග වේවා විවිධ රටවල් එක්ක සම්බන්ධතා පවත්වලා තියෙනවා. මේවට අපිට පුතේ විවිධ නිදසුන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉන්දියාවත් එක්ක පුතේ අපේ රටේ රජවරු මුල් කාලයේ ඉඳලම බොහෝම හොඳ සමීප සම්බන්ධතා පවත්වලා තියෙනවා. පළවෙනි ගජබාහෝ රජතුමා ඉන්දියාවේ පත්තිනි දේවාලයක් විවෘත කිරීම සඳහා ඉන්දියාවේ චේර රාජ්‍යට ගිහිපු බව මූලාශ්‍රවල සෙල්ලිපිවල සඳහන් කළා තියෙනවා. මේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පුතේ මේ සියල්ලම මේවා අරමුණ වෙලා තියෙන්නේ ඒ රටවල් එක්ක හොඳ සම්බන්ධතා පවත්වාගෙන යන්න. අද වුණත් මගේ දරුව දන්නවා අපිට තනි රටක් විදියට ජීවත් වෙන්න බෑ, අනික් රටවල් වල සහාය අපිට අනිවාර්යයෙන්ම ඕනමයි. එතකොට ඒ සහාය ලබා ගන්න නම් හොඳ රාජතාන්ත්‍රික සම්බන්ධතා තියෙන්නටම ඕන. තවත් නිදසුනක් අපිට පුතේ මේ වෙනුවෙන් කියන්න පුළුවන්. අපේ රටේ ඉඳලා තිනෝ පුතේ කනිෂ්ඨ තිස්ස රජතුමා කියලා රජ කෙනෙක්. එතුමා රෝම දේශයත් එක්ක තානාපති සම්බන්ධතා පවත්වලා තිනෝ පුතේ. රෝම දේශයට තානාපතිවරු පිරිසක් යවලා රෝම දේශයෙන් රතු පබළු ගෙන්වාගෙන ඒ රතු පබළු වලින් දැලක් පියාලා රුවන්වැලි මහා සෑයට පූජා කළා තියෙනවා. ඒ වගේම පුතේ අපේ රටේ රජවරු ක්‍රිස්තු වර්ෂ 8 වන 9 වන සියවස් වගේ එනකොට චීනයත් එක්ක බොහොම සමීප සම්බන්ධතා පවත්වන්නට කටයුතු කළා තියෙනවා. නිදසුනක් විදියට පුතේ 6 වන අග්ගබෝධි රජතුමා චීනයත් එක්ක තානාපති සම්බන්ධතා පවත්වලා තියෙනවා. මේ නිසාම චීනයේ සංස්කෘතිකමය බලපෑම පුතේ අපේ රටට බොහෝ සෙයින් දැනිලා තියෙනවා. ඒ වගේම පුතේ කතා කරද්දී තවත් ඉතාමත්ම වැදගත්ම විෂය කරුණක් මගේ ආදරණීය දරුවොත් එක්ක අපි කතා කරන්නට ඕන. පුතේ මේවා හොඳටම අපි මතක තබා ගන්නටම ඕන. මොකද අපිට රචනාමය ප්‍රශ්නයක් ලියද්දි පුතේ මේ නෝට් එකක් සටහනක් ඒ විදියටම ලියන්න බෑ. අපි මේවා කොටස් වලට කඩා ගන්න ඕන. එතකොට අපිට මේවා හොඳට මතකයේ තබා ගන්නත් හැකියාව තියෙනවා. සහ ඒ මතකයේ තබා ගැනීම නිසාම අපිට හොඳ පිළිතුරක් විභාගෙට ගිහිල්ලා ලිවීමේ හැකියාව මේ නිසාම තියෙනවා. ඒ නිසා අපි පුතේ හොඳට මතක තබා ගන්න ඕන. අපි අහගෙන ඉන්න ආදරණීය දරුවෝ හැම පාඩමක්ම අපි පාඩම් කරද්දී ඒවා විෂය කරුණු වලට බෙදා ගන්නට ඕන. අපි ආයේ සම්බන්ධ වෙමු දරුවනේ අපේ පාඩමත් එක්ක. අපි දැන් ඔන්න විෂය කරුණු 6ක් විතර පුතේ මේ පිළිබඳව කතා කරා. අපි මේ පිළිබඳව කතා කරද්දී පුතේ තවත් වැදගත් විෂය කරුණක් මතක තබා ගන්නට ඕන. අපේ රටේ රජවරු පාලන කටයුතු සිද්ධ කරද්දි පුතේ විදේශ රාජ්‍යයන් වල තෙක්ක විදේශ රාජ්‍යයන් එක්ක ආවාහ විවාහ සම්බන්ධතා පවත්වලා තිනවා. නිදසුණක් විදියට පුතේ ඉන්දියාවේ කාලිංග දේශය ඒ වගේම පාණ්ඩ්‍ය දේශයත් එක්ක අපේ රටේ රජවරු විවාහ සම්බන්ධතා පවත්වලා තිනවා. පළවෙන විජේබාහු රජතුමා විවාහ කරගන්නවා කාලිංග දේශයේ තිලෝක සින්දරි බිසව. ඒ වගේම තමන්ගේ නැගණිය වෙච්ච මිත්තා කුමරියව විවාහ කරලා දෙනවා පාණ්ඩ්‍ය වංශික කුමාරයෙකුට. මෙන්න මේවා පුතේ අපිට නිදසුන් විදියට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම පුතේ අපේ රටේ රජවරු ඇතැම් වෙලාවට පුතේ අරාබි දේශය වගේ වෙළඳාමට ප්‍රසිද්ධ රටවල් එක්ක තවදුරටත් සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අල් බසූරි කියන අරාබි ජාතික ඉතිහාසඥයා සඳහන් කරනවා ඒ කාලේ අරාබි ජාතිකයන් විසින් ලංකාව හඳුන්වලා තියෙන්නේ රතු කැට දිවයින කියලා. මං අර කලින් කිව්වා වගේම පුතේ මේවා අපේ බහුවරණවලට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මගේ ආදරණීය දරුවෝ මේවා හොඳින් අවධාරණය කරගන්නට ඕන. මේවා හොඳින් මතක තබා ගන්නට ඕන. ඒ අනුව අද දවසට අපිට નિયમિત වෙලා තියෙන කාලය තෙක්ක මම මගේ දරුවොත් එක්ක කතා කළේ කොහොමද අපේ රටේ රජවරු පාලන කටයුතු සිද්ධ කරේ. මේ පාඩමේම දිගුවක් එක්ක ඉදිරි රුහුණුගුරු ගෙදර වැඩසටහනකින් ඔබත් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දවසට ඔබගෙන් සමුගෙන යනවා මගේ ආදරණීය දරුවන්ට. මේ අද කතා කරපු පාඩම පිළිබඳව තවත් විස්තර දැනගන්න අවශ්‍යයි නම් සහ මේ පාඩම පිළිබඳව යම් ගැටලුවක් ඔබට මතුවෙනවා නම් ප්‍රශ්නයක් ඔබට මතුවෙනවා නම් අපි මේ වෙනුවෙන් කෙටි පණිවිඩ සේවාවක් සක්‍රිය කරලා තියෙනවා. ඔබේ ගැටලුව අපිට අන්න ඒ කෙටි පණිවිඩ සේවාවට යොමු කරන්න පුළුවන්. අපි ඒ අනුව ඔබට ඒ ප්‍රශ්න සඳහා ඉදිරි දවසකදී පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ආදරණීය දරුවනේ අපි තවත් ඉදිරි වැඩසටහනකදී හමුවෙමු. ඔබ සමග මෙතෙක් වෙලා රැඳී සිටි මම අම්බලංගොඩ කලාපේ බීදේස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග. ඔබ සියලු දෙනාටම ආයිබෝවන්, සුබ දවසක්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර